සෑම දිනාටම සුවදායක සැනසිලිදායක අරුත්බර නිවුණු සැඳෑවක් සදහම් සැඳෑවට සීබුද්ධී හෝරාවෙන් එකතු වූ කල්යාණ මිත්‍රයෙනි, පහුගිය සතියේ වැඩසටහන පැවැත්තුනේ නෑ. සති දෙකකට පසුව අද එකතු වෙන්නේ. හෙට තියෙන්නට තිබුණු වැඩසටහන හෙටත් පවත්වන්නට බැරි නිසා අද පවත්වන්නට තීරණය කළේ. අද වැඩසටහන මේ ගෙනෙන්නේ නිල්ලඹ සිට නොවේයි, අපේ කල්‍යාණ මිත්‍රයෙකුගේ නිවසේ සිට කල්‍යාණ මිත්‍ර සංජීව මහත්මා, ඒ වගේ මේ නිලීකා මහත්මිය, දියණිය සහ මෞතුමිය, එතුමන්ලා එතුමියන්ලාගේ මේ අලුත් නිවස, මේ සඳහා මේ වැඩසටහනයි. ඉන් පසුව මේ හෙට අනිද්දා පවත්වන වැඩසටහන් සියල්ලටම පරිත්‍යාග කළා. බොහෝම ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් ඒ සියලු පහසුකම් සපයනවා. ඒ ගැන මුලින්ම කෘතවේදීව සිහිපත් කරන්නට ඕන. හිතවතුනි, අපි පහුගිය වැඩසටහනේදී කතා කළා, අවධානය යොමු කළා අපි ජීවිතේ වැඩ කරන්නේ, කරන වැඩ කටයුතු ඇයි කරන්නේ කියන කාරණේ පිළිබඳව. එතනදී එක ප්‍රධාන හේතුවක් මතු කරගත්තා. අප ජීවිතේ බොහෝ දේ කරන්නේ පුරුද්දට බව. පුරුද්දට, ඒ ගැන යම් කිසි මට්ටමකින් කතා කළා. දීර්ඝකාලීන පුරුදු, කෙටිකාලීන පුරුදු, හොඳ පුරුදු, නරක පුරුදු, මේ පුරුදු තමා අපි කරන කියන බොහෝ කටයුතු වලදී පෙරමුණ ගන්න. සමහර විට ඒ පුරුදු හොඳයි, සමහර පුරුදු නරකයි. මේ පුරුද්ද විසින් දක්කනු ලබන ජීවිතයක් තමයි සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ. හරියට මේ නෑ, ගවයෙක් හරි වෙන සතෙකු හරි බෙල්ලට තොණ්ඩුවක් දාලා, බෙල්ල ගැට ගහලා ලණුවකින් ඇදගෙන යනවනේ. එතකොට ඒ සතාට නිදහසේ තමන්ට අවශ්‍ය තැනට යන්න බෑ. ඒ ඇදගෙන යන තැනට තමයි ඒ ලණුවෙන් ඇදගෙන යන තැනට තමයි යන්න වෙන්නේ. ඒ වගේ තමයි මිනිස්සයා කරන කියන කටයුතු වලදී පුරුද්ද නැමැති ඒ ලණුවෙන්, ඒ රැහෙනින් අපෝ වැඳලා තියෙන්නේ. එතකොට පුරුදු විසින් අදිනකොට, පුරුදු විසින් අපව යම් යම් තැන්වලට දක්වනවා. ඒ අනුව තමයි ජීවිතේ යන්නේ. මේ කාරණය පිළිබඳව අප දැනුවත්වද ඉන්නේ කියන දෙය හොයාගන්න වටිනවා. අපි කරන කියන දේවල් කරන්න කියන්නේ පුරුද්දට, කෙරෙන්නේ පුරුද්දට, හිතෙන්නේ පුරුද්දට, කියවෙන්නේ පුරුද්දට, හොඳ හෝ නරක. එතන අපි නිදහස් නැති බව, නිදහස් නැහැ. මේ පුරුදු විසින් නම් තීරණය කරන්නේ කළ යුත්තේ කුමක්ද කියා. ඒ දේ හොඳ වුණත් නරක වුණත් අප නිදහස් නැහැ. නිදහස් නැති බව අපට වැටහී තිබෙනවද? පුරුදු වල අප සිරකරුවෙකු බව, ස්වාධීන නැති බව, ඒ වගේම යම් යම් අවස්ථාවලදී අපට වෙනත් යමක් කරන්න හිතෙනවා, කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. එනමුත් අර පුරුදු බලවත් නිසා හැමදේම යන විදිහට දේවල් සිදු වෙනවා. හැමදේම පුරුද්දට අනුව සිදු වෙන දේවල් වෙනවා. අපට වෙනස් කරගන්න අමාරු බව වැටහි තිබෙනවාද? ඉතින් මේ කාරණේ තමා වැදගත්. ඒ අපි එදා කතා කළ ඒ මුලපිරු වැඩසටහනින් අපි පුරුද්ද විසින් දක්කනු ලබන සත්ත්ව කොට්ටාසයක් බව. දැන් මේ පුරුදු කවුද හදාගෙන තියෙන්නේ? ඒවත් අපම තමා. අපම තමා පුරුදු හදාගෙන තියෙන්නේ. ඉතින් කොයි කාලෙද මේ පුරුදු වෙලා තියෙන්නේ? අතීතේ. ඉස්සර සමහර දේවල් කවද්ද පුරුදු වුණේ කියා අපම දන්නේ. ඒ දින මතක නෑ, දින වකවානු. මොනතරම් ඉස්සර පුරුදු වුණු දෙයක්ද කියා අපට කියන්න බෑ. නමුත් කාලයේ පැත්තෙන් අතීතේ අප විසින්, ඒ අතීතේ හිටිය අය විසින් අප මේ විදිහට මින්ට නැතුව ඇති අතීතේ, අතීතේ සිටි ඒ අපේ අතීත පුරුක් විසින්, මම නැමැති ධම්මලේ අතීත පුරුක් විසින් පුරුදු කරනු ලැබූ ඒ දේවල් වල වර්තමාන ඵලය තමා ඔබ කියන්නේත් මම කියන්නේත්. සහ ඔබ හා මම කරන, කියන, හිතන බොහෝ දේවල්. නැවතත් ඒ කාරණය අවධාරණය කළොත් මම නැමැති ධම්මලේ අතීත පුරුක් විසින් එක පුරුකක් නෙවෙයි, වැඩි පුරුක් ගණනක් නැවත 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 සිදු කළ, ඒ සිදු කිරීම නිසා ඇති කරගත් පුරුදුවල වර්තමාන ඵලය තමා ඔබ කියන්නේත් මම කියන්නේත්. සහ වර්තමානයේ කරන කියන දේවල්. ධර්මික ධම්මලක්. ධම්මලේ පුරුක් එකිනෙකට සම්බන්ධයි. ඒතර මේ දැන් තියෙන පුරුක නිදහස් නෑ මුල් පුරුක් වලින්. ගැට ගැහිලා තියෙන්නේ. මේ ගැට ගැහිීමට තමා මේ ඔය සංකාර කියන්නේ. ඉතින් ඒක වෙනම මාතෘකාවක්. ඒතර මේ නිසා තමා හොඳ දේවල් පුරුදු වෙන්න කියන්නේ. මේ කාරණයක් අපි එදා කතා කළා. හොඳ දේවල් පුරුදු වෙන්න කියන්නේ ඒ නිසා. ඒතර හොඳ දේවල් කෙරෙන්න තියෙන ඉඩ වැඩි. අතීතයේ හොඳ දේ පුරුදු වුණොත් වර්තමානයේ යහපත් ක්‍රියා කෙරෙන්නට තිබෙන ඉඩ වැඩි. මා අතීතයේ අයහපත් දේ නම් වැඩියෙන් පුරුදු කර තියෙන්නේ, වර්තමානයේ අයහපත් දේ කෙරෙන්නට එය ප්‍රබල හේතුවක් වෙනවා. හොඳ කළත් නරක කළත් මේ වෙලාවේ කෙරෙන්නේ අතීතයේ තීරණය කළ දෙයක්. ඒ තමා මෙතන තිබෙන අපට මෙතනදි වැදගත් වෙන කාරණය. ඒ විදිහට සාමාන්‍ය හිතක්, සාමාන්‍ය ජීවිතයක්, සාමාන්‍ය කෙනෙකු වැඩි වශයෙන්ම තමන්ගේ ජීවිතේ කරන කියන දේවල් වලට හේතු වෙන්නේ, මුල් වෙන්නේ අතීත පුරුදු. දරේ ලණුවෙන් අප වැඳලා තියෙන්නේ. අප කීවට මට ඕනේ දේ මම කරනවා, අපට ඕනේ දේ අපි කරනවා කියා එය ඇත්තක් නෙවෙයි. මේ අතීතයේ ඒ ලණුවෙන් වැඳලා තියෙනවා, ඒ ලණුව අදිනවා එහාට මෙහාට. ඒ අදින අදින තැන්වලට අපි යනවා. මේ යන ගමන් කියනවා මට ඕනේ තැනට තමයි මම යන්නේ. ඒ එක්තරා විදිහක රැවටීමක්. ඊළඟට එදා අපිට කතා කරන්න බැරි වුණු කාරණා ටික තමයි මේ එකම හේතුව පුරුද්ද නොවන බව. පුරුද්ද නොවන බව. තව හේතු තියෙනවා අප කරන කියන කටයුතු වලට. ඒ මොනවද කියන කාරණේ ගැන හිතන්ට, සොයා බලන්ට, මෙනෙහි කරන්ට කියා එදා විවෘත ආරාධනයක් කළා, ඉල්ලීමක් කළා. ඒසේ කරන්ට ඇති කියා හිතනවා. තව මොනවද තියෙන හේතු? පුළුවන් නම් හිතන්න, එකට හිතන්න. ඉතින් මේ සීබුද්ධියට හොරාවක් වැඩසටහනේ මූලික පරමාර්ථයක් තමයි ගැඹුරින් කල්පනා කිරීම, හේතු සොයා ගැනීම. දෙවැනි හේතුව තමයි අපේ පුරුදු මොනවා වුණත් සමහර විට අප පුරුදු වුණු දෙයක පටහැනි දේ අපේ අතින් කෙරෙන අවස්ථා තිබෙනවා. ඊට වෙනස් දේවල්. එතකොට එහෙම වෙනස් දේවල් කරන්නේ ඇයි? මොන හේතු නිසාද? පුරුද්ද අභිබවා යන. පුරුද්දට පවා නවත්තන්න බැරි ක්‍රියා තියෙනවා. තව හේතු තුනක් ගැන අප කතා කළා. තුනක් තිබෙන බව කීවා. එතකොට ඊළඟ හේතුව තමයි අපි මොන දේ පුරුදු කර තිබුණා බහුතරයක් ඊට වෙනස් දෙයක් කරන විට ඒ බහුතරයේ බලපෑමට අපි යටත් වෙනවා. හොඳ පැත්තටත් ඒ වෙනවා, අයහපත් පැත්තටත් වෙනවා. කෙනෙකු බොහෝම සාමකාමී කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ සාමකාමී පුරුද්ද නිසා සාමකාමී ජීවිතයක් ගත කරනවා. ආරවුල් වලට යන්නේ නැහැ, ගහ බැන ගන්න යන්නේ නැහැ. නමුත් එකපාරම බහුතරයක් ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණොත් අර මොනතරම් සාමකාමීව ජීවත් වෙන්න පුරුදු වුණු කෙනෙකු වුවත්, එහෙම කෙනෙකු අතින් වුණත් ගැටුම්කාරී හැසිරීම ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතේම හිතලා නැහැ එහෙම ගැටෙන බව, ප්‍රචණ්ඩ වෙන බව, හිංසාකාරී ක්‍රියා කරන්න ඕනේ කියා එහෙම ජීවිතේම හිතා නැති වෙන්න පුළුවන්. හරිම සාමකාමී කෙනෙක්. නමුත් කිසියම් අවස්ථාවක එතන සිටින වැඩි පිරිසක් ඊට වෙනස් ආකාරයකට හැසිරෙනවා නම්, වැඩ කරනවා නම්, එතනදී තමන්ගේ පුරුද්ද අර සාමකාමී අවිහිංසාවාදී පුරුද්ද අභිබවා තමන් අතිනුත් ගැටුම්කාරී ප්‍රචණ්ඩ හැසිරීමක් මතුවෙන්න පුළුවන්. දැන් ඒ අත්දැකීමත් කාටත් තියෙන එක. අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. භාග ගැටෙන කෙනෙකු වැඩි පිරිසක් සාමකාමී නම්, අවිහිංසාවාදී නම්, ඒ අවස්ථාවේ අර ගැටෙන බොහොම දරුණු විදියට හැසිරෙන කෙනා අතින් අවිහිංසාවාදී ක්‍රියා වෙන්න පුළුවන්. සාමකාමීව හැසිරෙන්න පුළුවන්. මොනතරම් ජීවිතේ ප්‍රචණ්ඩත්වය පුරුදු කළ කෙනෙකු අතින් වුවත්. මේ උදාහරණ දෙකක් අනිත් ඕනෑම දෙයකට සමහරට ජීවිත කාලෙම ලෝභකම පුරුදු කළ කෙනෙක්, මසුරුකම, ආත්මාර්ථකාමීත්වය පුරුදු කළ කෙනෙකු අතින් වුණත් බහුතරයක් ත්‍යාගශීලී අවස්ථාවක, බහුතරයක් පරාර්ථකාමී වෙලාවක අත්හැරීමක් කරන්න පුළුවන්. බෙදා ගැනීමක්, දන් දීමක්, එහෙම දෙයක් වෙන්න පුළුවනි. ඒ වගේම බොහොම ත්‍යාගශීලී දානශීලී කෙනෙකු අතින් මසුරු ක්‍රියාවක් වෙන්න පුළුවන් අර බහුතරයකගේ බලපෑම නිසා. මේ හැමෝම දෙන්නේ නැත්නම් ඇයි මා විතරක් දෙන්නේ? හැමෝම තම තමන් ගොඩ ගහ ගන්නට නම් බලන්නේ ඇයි තමන් විතරක් තියෙන ටික අත්හරින්නේ? එහෙම හිතිලා මසුරු වෙන්න පුළුවන්. දැන් බලන්න, ඉතින් මේ අපි කොච්චර හොඳ දේ පුරුදු වුණත්, යහපත පුරුදු වුණත් අපේ අතින් අයහපතක් වෙන්න පුළුවන්. ඒ අපි ජීවත් වෙන පරිසරයේ වැඩි පිරිසක් ඊට වෙනස් නම් ඒ බලපෑමෙන් අප නිදහස් නෑ. පුරුද්දකට බෑ, මොනතරම් පුරුදු වුණත් පුරුද්දකට අමාරුයි. අර බහුතරයක වැඩි සිත්වල වැඩි පුද්ගලයින්ගේ ශක්තිය අභිබවා යන්න අමාරුයි. බැරි නෑ, අමාරුයි. ඉතින් බොහෝ විට සාමාන්‍ය හිත් ඒවට යට වෙනවා. එතකොට දැන් ඔන්න අපේ බෙල්ලට කඹ දෙකක් දාලා තියෙනවා. එකක් තමයි අතීත පුරුදු, ඊළඟ එක බහුතරයකගේ හැසිරීම. බහුතර මතය කියන්නේ බහුතරයකගෙන් ලැබෙන ආදර්ශය, බලපෑම. දැන් කඹ දෙකක් බෙල්ලට, තොණ්ඩු දෙකක් දාලා දෙන්නම අදිනවා. දෙපැත්තට අදින වෙලාවලුත් තියෙනවා, එකම පැත්තට අදින වෙලාවලුත් තියෙනවා. බහුතරයක් කරන්නේ අර අතීතයේ පුරුදු කළ දෙයම තමා. දෙහෙම වුණාම ඒ පැත්තට ඇදිලා යන ගතිය වැඩි. හොඳ හෝ නරක කෙරෙන්න තියෙන ඉඩ වැඩි. අපි පුරුදු වෙලා තියෙන්නේ තේ දේ කරන්න, වැඩි පිරිසක් කරන්නේ තේ දේ. එතකොට මේ බෙල්ලට දාලා තියෙන තොණ්ඩු දෙකේම අග කෙලවරවල් අදින්නේ එකම පැත්තකට. නිකාම ඒ පැත්තට යන. යන්න තියෙන ඉඩ වැඩි. හැබැයි දෙපැත්තකට ඇද්දොත් ඔන්න හිර වෙනවා. අපේ පුරුදු චරිතය කියලා කියන්නේ පුරුද්දටනේ චරිතේ. ඒ චරිත ලක්ෂණ එකක්. හැබැයි සමාජයේ වැඩි දෙනෙක් කරන කියන දේ තව දෙයක්. ඒතර දැන් දෙපැත්තකට අදිනවා. හිර වෙනවා. ඔය හිර වෙන ගතියක් එනවා. ඒ ගැටලුවට හැම දිනෙකම මුහුණ දෙනවා ඇති. කොයි විදියට හරි. යහපත් පැත්තෙන් හෝ අයහපත් පැත්තෙන්. ඉතින් දැන් අන්න අපි තවත් නිදහස් නැහැ. මේ වෙලාවේ අපි හිතන කියන කරන දේ, හිතෙන්නේ කියන්නේ කරන්නේ දැන් එක්ක අතීතේ පුරුදු නිසා, නැත්තම් බහුතර බලපෑමක් නිසා. ඔන්න බලන්න අපි මොනතරම් නිදහස් ස්වාධීනයි කියලා කයිවාරු ගැහුවත් එහෙම නැති බව. තුන්වෙනි හේතුව, ඒක ලස්සන හේතුවක්. දැන් අපි පුරුදු එකක් බහුතරේ කියන දේ තව එකක් හෝ ඒ පුරුද්දම වෙන්න පුළුවන්. හැබැයි අපි අතින් ඒ අතීත පුරුද්දකුත් නොවන වර්තමාන වශයෙන් බහුතරයක් අනුමත නොකරන දෙයක් කෙරෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ තව හේතු දෙකක් නිසා. ඒතර තුන්වෙනි හේතුව තමා අපි බලයක් දී තිබෙන කෙනෙකු දෙනානක්. ඒ එක්කෙනයි. බහුතරයක් නෑ එතන, එක්කෙනයි. බහුතරය මොනවා කිව්වත් අපි වැඩි බලයක් පවරා තිබෙන කෙනෙක්. අපි මානසිකව ලොකු භක්තියක් ඇති කරගෙන, ගෞරවයක් ඇති කරගෙන, ආදරයක් ඇති කරගෙන දෙය හැම දෙයකින්ම කෙරෙන්නේ කෙනෙකුට අපි බලයක් පවරනවා. ගෞරව කරන කිරීමෙන් කරන්නේ ඒ තැනැත්තාට අපි බලය පවරනවා. භක්තිය ඇති කර ගැනීමෙන් වෙන්නේ ඒ තැනැත්තාට අපේ ළඟ තියෙන බලය අපි හදවතින්ම බොහොම කැමැත්තෙන් පරිත්‍යාග කරනවා. ආදරය කිරීමේදීත් වෙන්නේ ඒ තමයි. භක්තියෙන්, ගෞරවයෙන් හෝ සහ ආදරයෙන් බලය පවරනු ලැබූ කෙනෙකුට අපේ තියෙන බලය අපි දෙනවා. ආදරය කරනවා කියන්නේ එයයි. ගෞරව දක්වනවා කියන්නේත් එයයි. භක්තිවන්ත වීමෙදිත් සිදුවන්නේ එයයි. දැන් එහෙම කෙනෙකු කිව්වොත් මේ දේ කරන්න. නිශ්ශබ්ද වෙන්න. ඒතර අපේ පුරුද්ද කෑගැහිම. හිතන්න කෑගැහිම තමයි පුරුද්ද. බහුතරයක් කෑ ගහනවා. හැබැයි අර අපි ආදරය කරන කෙනා නැත්නම් අප ගෞරව කරන කෙනා අපි ලොකු භක්තියකින් අදහන කෙනා අපට කියනවා ඔයා පැත්තකටලා ඉන්න. නිශ්ශබ්ද වෙලා ඉන්න. කෑ ගහන්න එපා. ඒ දේ අපින් වෙන්න පුළුවන්. මොනතරම් පුරුදු වෙලා හිටියත් මේ කැත්තට පොල්ල වගේ ඉන්න. ඒ වෙලාවේ මුළු සමාජයේ මෙහෙම කැත්තට පොල්ල වගේ ඉඳ හැදුවත් දැන් ඒ කඹ දෙකම එකම පැත්තට අදින්නේ. ඒතර ඔන්න තුන්වෙනි කඹේ දාලා වෙනම පැත්තකට අදිනවා අපිව. අර බලය පවරපු කෙනා වෙනම පැත්තකට අදිනකොට ඒ පැත්තට ඇදී යන්න ඉඩ තියෙනවා. හැබැයි මෙතන වැඩිපුර ශක්තිය තියෙන්නේ කොයි පැත්තද කියලා බලන්න ඕනේ. ඒ අපි බලය පවරපු කෙනාට තියෙන ශක්තිය වැඩි නම් අපිම දීපු එතකොට ඒ පැත්තට ඇදිලා යනවා. අතීත පුරුදුවල බලය වැඩි නම් ඒ පැත්තට යනවා. බහුතරයක් කරන දේ බලය වැඩි නම් ඒ පැත්තට යනවා. මේ බලය කියන්නේ අප පවරන දෙයක්. අතීතයට බලය පවරන. එතකොට පුරුද්ද බලවත්. සමාජයට බලය පැවරුවාම සමාජයේ බලවත්. යම් යම් පුද්ගලයන්ට බලය පැවරුවාම ඒ පුද්ගලයන් බලවත්. දුබල වෙන්නේ කවුද? තමන්. තමන් තමයි දුබල වෙන්නේ. අප දුබලයි. අතීතයේ බලවත්. අප දුබලයි. සමාජයේ බලවත්. අප දුබලයි. දුර්වලයි. අප ආදරය කරන, ගෞරව දක්වන, භක්තිවන්තය, භක්තිය අදහන අය බලවත්. ඒ අය මේ ස්වභාවිකවම බලවත් වෙන්නේ නැහැ. අපි අපේ බලය දෙන නිසා. අපි අතීතයට බලය දුන්නාම වර්තමානයේ දුර්වල වෙනවා. අතීතයේ බලවත්. සමාජයේ කියන දේ අපි කරනවා කියන තැන ඉන්නවනම් සමාජයේ බලවත්, පුද්ගලයා දුර්වලයි. විශේෂ කෙනෙකුට බලය පැවරුවහම ඒ බැලේ ඒ කෙනා ප්‍රබලයි අප දුර්වලයි. දැන් මේ මෙතනත් යහපත අයහපත දෙකටම එක වගේ. අයහපත් පැත්තත් ඒ වගේ. හොඳ පුරුදුණු කෙනෙක්, බොහොම හොඳ කෙනෙක්. සමහරට සමාජයේ වැඩි දෙනෙකුත් ඒ හොඳ පැත්ත තමයි අනුමත කරන්නේ. නමුත් අප ආදරය කරන කෙනෙක් හදවතින්ම, අප හදපතුලෙන්ම ගෞරවය දක්වන කෙනෙකු, බොහෝම භක්තියෙන් අදහන කෙනෙකු අපට කීවොත් ඒට වෙනස් දෙයක් කරන්න කියා ඒ දෙය අපේ අතින් කෙරෙන්න ලොකු ඉඩක් තිබෙනවා. දැන් මේ නිසා තමා කල්යාණ මිත්‍රාශ්‍රය වැදගත් කියේ. අර දෙවන හේතුව නිසා තමා මේ පතිරූපදේශ වාසය වැදගත් කියන්නේ. පතිරූපදේශේ වාසය කියන්නේ හොඳ සමාජයක ජීවත් වීම. ඊළඟට පළවෙනි හේතුව නිසා තමයි හොඳ පුරුදු ඇති කරගන්න කියන්නේ. ඒතර මේ වගේ තියෙන මේ තර්කානුකූල බව, ප්‍රායෝගික බව, බුද්ධිමත් බව හොඳට වැටහෙනවනේ. ඇයි යහපත පුරුදු කරන්න කියන්නේ? ඇයි හොඳ සමාජයක ජීවත් වෙන්න කියන්නේ? සහ ආවට ගියාට මිනිසුන්ව පූජාසනයක තියා වඳින්න ගරු කරන්න එපා. හොයලා බලලා සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න. කල්‍යාණ මිත්‍රයන්ම මිත්‍රයන්ට තැනක් දෙන්න තමන්ගේ හදවතේ. එතන මේ උපදේශවල මොනතරම් ප්‍රායෝගික යහපතක් තියෙනවද, මොනතරම් තර්කානුකූලද, බුද්ධිමත්ද කියන කාරණය හොඳට පේනවා ඇති. හැබැයි එනමුත් එසේ වුවත් නැවතත් කියන්න තියෙන්නේ, ස්වාධීනත්වයේ කෝණයෙන් බලන විට ස්වාධීන නෑ. දැන් ලණු තුනක් බෙල්ලට දාලා තුන් පැත්තකට අදිනවා. සමහර තුන් දෙනාම එකම පැත්තට අදිනවා වෙන්නත් පුළුවන්. ලණු දෙකක් එක පැත්තට අදිනකොට එක ලණුවක් තව පැත්තකට අදිනවා වෙන්නත් පුළුවන්. අපේ පුරුදු එකක්. හැබැයි බහුතරය කියන්නේ වෙනම දෙයක්. අපි ගෞරව දක්වන අයත් ඒකම තමයි කියන්නේ. ඒක පුතා අපි මොන තරම් පුරුදු වෙලා තිබ්බත් අර පැත්තට යනවා. ඉතින් මේ කොයි පැත්තරේ ඇයිද කියන්න බෑ. මේකයි වැදගත්ම කාරණය. අපේ අතින් මොනවා කෙරෙයිද කියා අපිටම හරියටම අනාවැකි කියන්න නම් බෑ. මොන තරම් අපි සැලසුම් කළත් දැන් මේ හේතුව නිසා තමයි නොහිතන දේවල් වෙන්නේ. දැන් පේනවනේ හේතු තුනක් තියෙනවා. ලණු තුනකින් අපිව අදිනවා තුන් පැත්තකට. මේ ලණු තුනම එකම පැත්තට ඇද්දාම නම් කියන්න පුළුවන්. හැබැයි එක එක පැති වලට අදිනකොට කොයි පැත්තට විසික් වෙයිද කියලා කියන්න බෑ. මේ බල විභේදනයේදී, ඒ කියන්නේ ලණු තුනක් අදිනකොට එක එක ලණු එකම කෝණයකින් නෙමෙයි, හරියටම සමාන කෝණ වලින් නෙමෙයි නම් තියෙන්නේ. මේ තුන් දෙනා තුනක් කියනකොට වෙනම එකක් අපේ අතින් කෙරෙන්න පුළුවන්. ඒ තමයි හතරවෙනි හේතුව. සමහර විට සමාජය කියන්නේත් එකක්, අපි ගෞරව කරන අය කියන්නේ තව එකක්, පුරුද්ද වෙනම දෙයක් අපේ අතින්. ඒ තුන් පාර්ශ්වයටම අදාළ නැති දේවල් කෙරෙන්න පුළුවන්. ක්ෂණිකව සැලසුම් නොකර එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ක්ෂණිකව ඇතිවෙන ආවේග. ක්ෂණික ආවේග. ක්ෂණික ආවේගයක් ඇති වුණහම කවර හෝ ලොකු කෑදරකමක්, රාගයක්, ඊර්ෂ්‍යාවක්, මානයක්, කරුණාවක්, අනුකම්පාවක් වෛරයක් බයක් බය මෙබඳු ක්ෂණික ආවේගයක් ප්‍රබලව ඇති වුනහම ක්ෂණික ක්‍රියාවක් වෙනවා. ඒ ක්ෂණික ක්‍රියාව අප තුන් හිතකින්වත් නොසිතූ දෙයක් විය හැකි, සමාජය අනුමත නොකරන දෙයකුත් විය හැකි. අප ගෞරව කරන ආදරය කරන ඒ ඇත්තන් අපි පූජාසනයක තබා පුදන ඇත්තන් අපට කවදාවත් කරන්න එපා කියූ දෙයක් වෙන්ටත් පුළුවන්. හැබැයි ඉදේ කරනවා දෙහෙම අත්දැකීමුත් කාටත් ඇති, අප කාටත් ඇති. එහෙම වෙන්නේ ක්ෂණික ආවේග නිසා, ක්ෂණික හැඟීම් නිසා. ඒතර ක්ෂණික හැඟීම් බලවත් අනිත් හැම හේතුවකටම වැඩිය, පුරුද්දට වැඩිය, සමාජයේ බහුතර මතයට වඩා. එමෙන්ම අර කල්යාණ මිත්‍රයන් හෝ කවුරු හරි අපේ ඇහුම්කන් දෙන කෙනෙකු ඉන්නවනේ, එහෙම කෙනෙකුට වඩා හිතක උපදින ක්ෂණික ආවේගය බොහෝම බලවත් ප්‍රබලයි. අර සියල්ල ඒ ලනුපටවල් සියල්ල කඩාගෙන විඳගෙන ඒ ආවේගයට පුළුවන් පුද්ගලයෙක්ව දක්කන්ට තමන්ට ඕන තැනට. මොන තරම් හොඳ පුරුදු වෙලා හිටියත්, මොන තරම් හොඳ සමාජයක ජීවත් වුණත්, කොපමණ උතුම් සත්පුරුෂයන් ඇසුරු කළත් ක්ෂණික ආවේග බලවත් ඒව ප්‍රබල නම් අර සියල්ල කඩලා දාලා ඒ වෙලාවට එකක්වත් ගණන් ගන්නෑ. හොඳට බලන්න හිතවතුනි, දැඩි වෛරයක් ආවහම, ආගම මතක් වෙනවද? බෞද්ධ කියන, හරි කතෝලික, මොනවා හරි හින්දු. වෛරයට ආගම් නැත, වෛරය කිසිම ආගමක් අදහන්නේද නැත. ඊළඟට දැඩි වෛරයක් ඇති වුණහම මේ තමන් ඉස්සරහා ඉන්නේ කවුද කියන එක පේනවද? මේ ඉන්නේ අම්මා, මේ තාත්තා, මේ ගුරුවරයා, මේ මගේ දුව පුතා, මේ මට උදව් කළ කෙනෙක්, නැත්නම් මේ අහිංසකෙක්, අසරණෙක්. මේ මොනවත් තේන්නේ නැහැ. ඊළඟට ඒ අනිත්‍ය පැත්තකින් කියන්නේ තමන් කවුද කියන එක පේන්නේ. රාගයේදීත් එහෙමයි, බයක් ඇති වුණාම ඒ ආකාරයෙන්මයි සිදුවෙන්නේ. අර සියල්ල දැන් මෙතෙක් කල් මොනවද කළේ, මෙතෙක් කල් ඇදහිවේ මොනවද, මේ සියල්ලම නිෂ්ප්‍රභා කරලා දාන්න පුළුවන් හැකියාවක් ක්ෂණික ආවේගවලට තියෙනවා. බයක් ඇති වුණාම කරන කියන දේවල් තුන් හිතකින්වත් නොහිතූ දේ වෙන්න පුළුවන්. මෙතෙක් කල් පුරුදු කරලත් නැහැ, අනිත් අය කියලා දීලත් නැහැ, කොහෙත්ම නැහැ. නමුත් කෙරෙන්න පුළුවන්. දැන් ඔන්න හතරවෙනි ලනුපොට. දැන් හොඳට බලන්න, හොඳට මෙනෙහි කර බලන්න. මේ මිනිස්ය නැත්තන් තමන් අප ඔබ මම ස්වාධීනද, නිදහස්ද? අපට ඕනි දේද අප කරන්නේ? අපට ඕනි දේද අප කියන්නේ? අපට අවශ්‍ය දේද අප හිතන්නේ? නැතිනම් අතීතයට අවශ්‍ය දේද, සමාජයට අවශ්‍ය දේද, අප විසින් බලය පවරනු ලැබූ කෙනෙකුට අවශ්‍ය දේද, නැතිනම් ඒ මොහොතේ උපදින ක්ෂණික ආවේගයකට අවශ්‍ය දේද? ඔය හතරෙන් මොන හේතුව වුණත් හිතවතුනි අපි හිරකාරෙක්. අපි නිකන් අර දක්කන සතෙක් පමණයි. බෙල්ලට ලණුවක් දාලා ඇදගෙන යන සතෙක්ගේ අපේ ලොකු වෙනසක් නෑ. ඇත්තටම වෙනසක් නෑ. සතා දන්නවා තමන් නිදහස් නැති බව. ඒ නිසා සතා හැම විටම නිදහස් වෙන්න සටන් කරනවා. පැනල යන්න උත්සාහ කරනවා. ලණුව යන්තම් හරි අතෑරුනොත් සතා දුවනවා. කඩාගෙන යන්න බලනවා. මනුෂ්‍යයයි බඳු උත්සාහයක් ගන්නවට. ඒ සතෙකුට නිදහස වටින තරමටවත් අපට නිදහස ඕනේ කියන හැඟීමක් තියෙනවද? සතෙකුගේ බෙල්ලට දාලා තියෙන ලනු පේන්න තියෙනවා. හැබැයි මේ රැහෙන් හතර පේන්න නෑ. ඇහැට පේන්නේ නෑ. බුද්ධියට පේන්නේ නෑ. අන්න සිහි බුද්ධියෙන් බැලුවොත් තමයි හඳුනා ගන්න පුළුවන්නේ. ඒ සිහි බුද්ධියෙන් කල්පනා කළ පමණින්ම නොවේයි, ක්‍රියාව වෙන විට බැලුවොත්. ඇයි මේ ක්‍රියාව කරන්නේ? අන්න බැලුවොත් පේනවා එක්කෝ ක්ෂණික ආවේගයකට. ක්‍රියාව වෙන විට නෙමෙයි, උනාට පස්සේ හරි ආපහු බැලුවොත් ඔන්න පේනවා ඇයි ඒ දේ කළේ, ඇයි එහෙම කිව්වේ, ඇයි එහෙම හිතුවේ. එක්ක ක්ෂණික ආවේගයකට. එහෙම නැතිනම් පුද්ගලයෙකුගේ බලපෑමද? ඒ පුද්ගලයාට අපි බලයක් දීලා තියෙනවා අපව දක්කන්න කියලා. එහෙම නැති කෙනෙක් කිව්වට අපි කරන්නේ නැහැ. අප කියලා තියෙනවා අනේ මාව දක්කන්න. මේක තමයි ඇත්ත. ඔය ආදරය කරනවා, භක්තිය ඇති කරගන්නවා, ගෞරව දක්වනවා කියන එකෙන් අපි නොකිය කියන දෙයක් තමයි අපව දක්වන්න කිව්වේ. එහෙම නැතිනම් අර වැඩි පිරිසක් සමාජයක් එහෙම කරන්න කියා එක්කෝ AI කරලා බලපෑමක් කළා, එහෙම නැත්නම් අනදුන්නා. එහෙමත් නැත්නම් උනේ අතීත පුරුද්ද නිසා. මෙන්න මේ හේතු හතරෙන් එකක්, දෙකක්, තුනක් නැතිනම් හතරම පේනවා. මේ හතරමත් එකට වෙලා එකතු වෙලා ක්‍රියා වෙනවා. බොහොම කලාතුරකින්. හේතු තුනක් එකතු වෙන්න පුළුවන්. වැඩි වශයෙන් දෙකක් ඊටත් වැඩි වශයෙන් එක හේතුවක් නම් අනිවාර්යයෙන්ම තියෙනවා. මෙන්න ජීවිතේ. මේ තමයි සාංසාරික ජීවිතේ. දැන් මෙහෙම ලණු හතරක් බෙල්ලට දාපු සත්වයකට තමයි මම කියා කියන්නේ. මම කියන්නේ මෙහෙම ලණු හතරක් බෙල්ලට දාලා හතර දෙනෙක් විසින් දක්කනු ලබන සත්වයකට සාංසාරික සත්වයා කියන්නේ. නැතිනම් සරලව මම කියන්නේ. මම ඒ බව නොදන්නකම නිසා මෙතන මම 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 කියා කියනවා. මට ඕනේ නිසා කියනවා. මේ මට ඕනේ නිසා කරන මමයි කරන්නේ. මම නෙමෙයි. මෙහි තියෙන එක භයානකකමක් තමයි අපේ අතින් මොනවා වෙයිද මොනවා නොවේද අපම දන්නේ නැතිකම. කොහොමත් අපට 100%ක් සක්සුදක්සේ නිශ්චය කරගන්න බැහැ. මොකද මේ ලණු හතරම තියෙන්නේ හතර දෙනෙක් යතේ. අපේ යතේ එකක්වත් නැහැ. ඔය එක ලණුවක්වත් අපේ අතේ නෑ. හතර දෙනෙක් අතේ. ඉතින් මේ හතර දෙනා කොයි පැත්තට අදීද, කොයි පැත්තට දක්කයිද, මොන පැත්තට උසිගන්වයිද අප කොහොමද දන්නේ? කර්මය ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. කර්මය ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. ඕනෑම මොහොතක අකුසල කර්ම වෙන්න පුළුවන්. කවුරු දැක්කුවත්, කවුරු ඒ ලනුව ඇද්දත්, ඒ කර්මයේ වගකීම අන්න අපට බාර ගන්න වෙනවා. කර්මයේ වගකීම සමාජයට බහුතරයක් කළා කියා සමට උසාවියෙන් නිදහස් වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුෂ්‍ය නීතියෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද මේ නීති මිනිස්සුනේ හදලා තියෙන්නේ. ඔක්කොම කරා. නැත්නම් අරයා මෙහෙම කරන්න කිව්වා. නැත්නම් එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. නැත්නම් ශනික ආවේගයක් ආවා. දැන් මෙහෙම කියලා සමාව ඉල්ලන්න පුළුවන්. සාමාන්‍ය අධිකරණේ. නමුත් කර්මාධිකරණයේදී කර්මයේ නැමැති අධිකරණයේදී ওই එකක්වත් වැදගත් නැහැ. ඒව නිසා දඬුවම ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි දඬුවම් නොදී ඉන්නේ. ඒ දඬුවම විඳින්න වෙන්නේ අපට. දැන් කර්මය ගැන විශ්වාසයක් තියන්න එපා. කර්මය ගැන විශ්වාසයෙන් සංසාරේ යන්න හිතන්නත් එපා. සංසාරේ යන්න වෙන්නේ කර්මය නිසා. නමුත් ඒ කර්මය විශ්වාස කළ නොහැකි කර්මයක්. හිතක් පපුවක් නැති කර්මයක්. කර්මයට හිතක් පපුවක් නැහැ. සමාවක් නැහැ. එකම සැනසිල්ලට සහ නිදහසට තියෙන කාරණේ තමා සිහිබුද්ධිය. කොහොමද? ඒක සතෙකුට නෑ. සතෙකුට සිහිබුද්ධිය තිබුණා කියා බේරෙන්න බෑ. ලනුව අදිනකොට ඒ පැත්තට යන්න වෙනවා. යන්නම වෙනවා. ඒ බලවත් නම් යන්න වෙනවා. හැබැයි මනුෂ්‍යෙක් ඊට වෙනස්. අතීතයේ මොනතරම් බලපෑම් ආවත්, පුරුද්ද චරිත ලක්ෂණේ මොනතරම් ප්‍රබල වුණත්, සමාජයේ මොනතරම් බහුතරයේ මොනතරම් ප්‍රබල මතයක් දැරුවත්, අර අපි බලයේ පැවරූ කෙනා මොනවා කිව්වත්, සෙනික ආවේගයක් ඇවිත් ඒ ආවේගයේ මොන පදේ ගැහුවත්, ඒ පදේට නටනවද නැද්ද කියන තීරණය ගන්න පුළුවන් සීබුද්ධිය තිබ්බොත්. අන්න තීරණය ගන්න ඉඩක් දෙනවා සීබුද්ධිය. සීබුද්ධිය නැතිනම් තීරණ ගන්න ඉඩක් නැහැ. අර අදින පැත්තට යනවා. අදින පැත්තට යනවා. මෙහෙම පෙළඹවීමක් එනවා. අතීතයෙන් එන පෙළඹවීම මෙන්න වර්තමාන සමාජයෙන් එන පෙළඹවීම මේකයි මං ගරු කරන කෙනා මට කියන්නේ මෙන්න මේ දේ. ශනික ආවේගය මාව මට උත්තේජනයක් දෙන්නේ මේ කාරණේට. හැබැයි ඒ කියන දේ මං කරනවද නැද්ද? කරනවද නැද්ද? නෑ කියලා කියන්න, නෑ කරන්නේ නෑ කියලා කියන්න ශක්තියක්, ධෛර්යයක්, බලයක් හා හැකියාවක් සීබුද්ධිය දෙනවා. සීබුද්ධිය තිබ්බොත් නෑ කියන්න පුළුවන්, බෑ කියන්නත් පුළුවන්. ඔය නෑ බෑ කීම මේ ඍණ දෙයක් විදිහටනේ සලකන්නේ. නෑ කියීම, බෑ කීම දුර්වලකමක් විදිහට. එහෙම කියන්න දෙපා, නෑ කියන්න දෙපා, බෑ කියන්න දෙපා, හැම වෙලාවෙම හා කියන්න, ඔව් කියන්න. දෙයක ධනාත්මක විදියට. හැබැයි සිහි බුද්ධියේදී මේ අනිත් පැත්ත. ඇත්තටම මේක අනිත් පැත්ත. පෙරලා තියෙන දෙයක් සිහි බුද්ධිය හොඳ පැත්තට හරවනවා. මේ හැම දෙයකටම නෑ කියන්නත් පුළුවන්, බෑ කියන්නත් පුළුවන්. නෑ සහ බෑ කියා සිහි බුද්ධියට පුළුවන් හොයලා බලන්න. එහෙමනම් මොකද්ද කරන්නේ? කළ යුත්තේ කුමක්ද? අර පුරුද්දටම වෙච්ච දේ වුණත් දැන් කරන්නේ, ඒ කරන්නේ පුරුද්ද නිසා නොවෙයි, ඒ වෙලාවේ කළ යුතු නිසා. සිහි බුද්ධිය එහෙම කියන නිසා. සමාජයේම කරන දේ වුණත් අප කරන්නේ සමාජයේ කරන නිසා නොවෙයි, සිහි බුද්ධියට වැටහෙනවා ඒ තමා කළ යුතු දේ කියලා. සංසාරයෙන් ගැලවෙන්න තියෙන හොඳම තැන මෙතන. මේ ලනු පොටවල් කපලා දාන්න පුළුවන් හොඳම තැනක් මෙතන. හැම එකක් කපන්න බයයි. මොකද එතකොට අපිට හැම විටම තීරණ ගන්න වෙනවනේ. තීරණ ගන්න නම් හොයලා බලන්න වෙනවා. ඒක කරදර. ඊට වැඩිය හොඳයි දක්වන පැත්තකට යන්නේ කියා හිතුවොත් සංසාරේ තමයි හැමදේම යන්නේ. මේ හතර දෙනාම දක්වන්නේ සංසාරෙට. හොඳින් හෝ නරකින්. හොඳයි හිතවතුනි, අපි මේ කාරණා ගැන ටික වෙලාවක් භාවනානුයෝගී වෙමු. හොඳයි හිතවතුනි, ඒ කෙටි භාවනාවත් සමග අහන්ට යමක් තිබෙනවා නම් හෝ කියන්ට යමක් තිබෙනවා නම් මේ ඒත අවස්ථාව.
සර් ප්‍රශ්නයක් අහත හැකිද?
අහන්න.
සර් දැන් චේතනාවක් ඉන්නේ හැමසෙම කර්මයක් වෙන්නේ. එතකොට චේතනාව තමයි අර කර්ම හතරෙන් ඇති කරන්නේ, එහෙම නේද? පැහැදිලි දන්න.
චේතනාව ඇති වෙන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ ඔය හතරෙන් එකක් හෝ දෙකක් හෝ තුනෝ හතර. හැබැයි චේතනාව ඇති කරගැනීමේ අවසාන ක්‍රියාව කරන්නේ අපි පුද්ගලෙ. ඒ නිසා එයාට තමයි කර්මය එන්නේ. මේ වගකීම තමන්ට තියෙන. මොකද ඒ චේතනාව මෙන්න මේ චේතනාව ඇති කරගන්න කියා කියනවා. පුරුද්ද කියනවා ඔබ මේ චේතනාව ඇති කරගන්න. එතකොට සමාජය කියනවා නෑ මෙන්න මේ චේතනාව ඇති කරගන්න. ඊළඟට අපි බලයේ පැවරූ කෙනා කියනවා නෑ ඔබ ඔය එක චේතනාවක්වත් නෙවෙයි මෙන්න මේ තුන්වෙනි චේතනාව. ඒ ඔක්කොම කඩාගෙන ශනික ආවේගය ඇවිත් අමුතුම චේතනාවක් ගැන අපිට යෝජනා කරනවා. එතන මේ යෝජනා හතරෙන් එකක් තෝරගෙන ඒ ස්ථිර කරන්නේ අපි. මේ හතරටම පුළුවන් යෝජනා කරන්න පමණයි.
ඉතරයි. ආ.
ස්ථිර කිරීම අපේ ඇති.
ස්ථිර කරන
චේතනාව ක්‍රියාත්මක වෙන්නේ.
සානිත්තක සර් දැන් කල්යාණ මිත්‍රේ කවදක්වත් අපි වැරදි පාර දක්වන්නේ නැහෙනේ. එතකොට ඒකෙන් ඒ කල්යාණ මිත්‍රයාට දෙන චේතනාව විසගෙන්වීමෙන් අපිට සංසාරේ ඉන්න වෙන්නේ නැහැ නේද සර්?
අන්තිමයි ඒකකින් කල්යාණ මිත්‍රයා කියන කෙනා මේ තීරණය කරන්නේ කවුද කල්යාණ මිත්‍රයා කියලා. ඒ නිසා ඒක අන්තිමට අපේ සී කල්පනාව තමයි ඒ වගකීමක්
ලැබෙන්නේ.
අපි කොහොමද කල්යාණ මිත්‍රයා කවුද කියලා තීරණය කරන්නේ? මොනවටද සමහර විට හොරකම් කරන කෙනෙකුට ඒකට උදව් කරන කෙනා තමයි හොරා කල්යාණ මිත්‍රයා. එයා කල්යාණ මිත්‍රයෙක් කියන්නේ එහෙම කෙනෙක්. මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ යාට මද්ද්‍රව්‍ය ගන්න උදව් කරන. ඉතින් මේක හරි සාපේක්ෂ දෙයක්. කෙසේ හෝ කල්යාණ මිත්‍රයා මිත්‍රේ කියෝ පමණින් යමෙකු කරනවා නම් ඒ හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා සුගතිගාමි වෙන්නත් පුළුවන්. හැබැයි නිවන් දකින්න. නිවන් දකින්න. කල්‍යාණ මිත්‍රේ කියෝ නිසාම යමෙකු කරනවා නම් තමන් ඒ පිළිබඳව සීබුද්ධිය පාවිච්චි කරලා හොයලා බලන්නේ නැතිව එහෙම පාරක ගියා කියලා නිවන් දැක්ක. සුගතියට යන්න පුළුවන්. භ්‍රම ලෝකයකට යන්නත් පුළුවන්. නිවන් දැක්ක.
මොකද අවබෝධයක් නැති වෙන.
ඔව් එතන සම්පූර්ණ සති සම්පජාන්නේ වැඩෙන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍රයෙක් කවදාවත් මේ සැබෑ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මා කියන නිසා කරන්නේ කියලා. ඒ හේතු ඵල විග්‍රහයක්නේ කල්යාණ මිත්‍රයෙක් කරන්නේ. අපේ අතට බලේ පවරන ඔබ මේවා කිරල බලලා මැනලා තමන්ගේ අත්දැකීම් සමග සසඳලා ඔබට හිතෙනවා නම් මේක තමයි කළ යුතු දෙය කියා කරන්න. අවසාන වගකීම කල්යාණ මිත්‍රයා අපේ අතට දෙන්න.
පැහැදිලි සර්. පැහැදිලි. ස්තුති. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ආචාර්යතුමනි, තෙරුවන් සරණයි ආචාර්යතුමනි. මේ සංසාරික සත්‍ය සත්වයා සසරේ ගමන් කරනකොට ප්‍රඥාවත් විචාරශීලී බවත් නොමැති වුණාම මේ කියන බාහිර කරුණු මත රඳාපවතින තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ බාහිර කරුණු මේවා තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි අනුන් විසින් ඉදපත් කරන කරුණු. එතකොට මේ කරුණු හතරම ප්‍රමුඛත්වය වෙන්නේ සිහිබුද්ධිය ශුන්‍ය වන නිසාද ආචාර්යතුමනි? සිහිබුද්ධියෙන් අවමේ පත් නැති නිසාද මේ කරුණු හතරට ප්‍රමුඛත්වය ලැබිලා ඒ ක්‍රියාව කරන්න යටත් වෙන්නේ? සිහිබුද්ධිය තිබුණොත් ඒකෙන් බේරෙන්න බැරිද?
අනිවාර්යයෙන් පුළුවන්. සිහිබුද්ධිය කියන මේ උපාංගය භාවිතා නොකරන නිසා, ඒෙහි ඒ ප්‍රයෝජනයට නොගන්නා නිසා තමයි මෙහෙම වෙන්නේ. ඉතින් සිහිබුද්ධිය තමා අපට තියෙන එකම ගැළවීම. ඒ සිහිබුද්ධියට මේ එන යෝජනා කවුරු මොනවා කිව්වා, තමන්ගේම අතීතයේ කිව්වත්, අතීතයේ නැමැති ධම්මවලේ මුල් පුරුක මොනවා කිව්වත්, මේ මුළු සමාජයේ කෝටි දෙකක් මොනවා කිව්වත්, එහෙම නැත්නම් අපි ගෞරව කරන ආදරය කරන අය මොනවා අපට කරන්න කිව්වත්, ආවේග මොනවා කිව්වත්, මේවා යෝජනා පමණයි. යෝජනා පමණයි. සිහිබුද්ධියේ තියෙනවනම් යෝජනාවයි. ඒතර මේවා ස්ථිර නොකර ඉන්න පුළුවන්. ඒතර ස්ථිර නොකළ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යෝජනාව ක්‍රියාත්මක වෙන්න නම් ස්ථිර කරන්න ඕනේ. ස්ථිර කරන කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් අවාසනාව තමයි සිහිබුද්ධිය නැති හැම විටම මේ හතරෙන් එකක යෝජනා ස්ථිර කරගන්න බවට ස්ථිර කරපු කෙනාට තමයි කර්මය බලපාන්නේ. ඒ ඔබතුමා කිව්වේ හරියටම හරි. මෙතන සිහිබුද්ධිය තියෙනවා නම් ඒ පමණට අපිට මේ හතර දෙනාගෙන් නිදහස් වෙලා ස්ථානෝචිත ප්‍රඥාව කියන කාරණේ ප්‍රයෝජනෙට ගන්න.
ඒකට වැදගත් වෙන්නේ ආචාර්යතුමනි, ඒ අනුව අර ඒ අර කල්පනා කිරීමට කාලයක් අවශ්‍ය වෙනවා නේද? දැන් හදිස්සිය මොකක් හරි සමහර වෙලාවට සමහර ප්‍රශ්න එනවා, ඉමීඩියට්ලි ප්‍රෙෂර් කරනවා, චැලෙන්ජ් කරනවා. මේකට මේක ඉක්මනින් බල ඔබතුමා කිව්වා වගේ අර ක්ෂණික තීරණ ගන්න වෙලාවදී ඒ වෙලාවට ඒ කාලය බෑවුවත් එය කාලය අරගෙන තීරණයක් අරගෙන පිළිතුරු දෙන එක තමයි අපිට සංසාරයෙන් පිටකර ගන්න තියෙන හොඳම ක්‍රමය නේද ආචාර්යතුමනි? ඒ කියන්නේ කලබල වෙන්නේ නැතු.
අනිවාර්යයෙන් මේක තමයි මාතකල කාරණේ හරි වටිනවා, හරි වැදගත්. මොකද මේ ඔය හතර දෙනා අපේ වෙලාවත් දෙන්නේ. වෙලාව කාලය දෙන්නේ. අයව අවස්ථාවේ දෙන්නේම නෑ ඔය හතර දෙනා. දැනම කරන්නේ මේක තමයි කරන්න තියෙන හිතන්න දෙයක් නෑ, හොයන්න දෙයක් නෑ, අහන්න දෙයක්වත් නෑ. මෙන්න කරන්න තියෙන දේ දැම්ම කරන්න. ඒ තල්ලු කරනවා, අර අඳිනවා කිව්වේ ඒකයි ලණුවක් බෙල්ලට දාලා ඒ අඳිනකොට ආලේ දෙන්නේ නෑනේ, අද ඇදලා ගන්නවා. ඉතින් අතීත පුරුදු කාලය දෙන්නේ නෑ, සමාජය දෙන්නේ නෑ, අර පුද්ගලයන් දෙන්නේ නෑ, ශනිකාවේ කොහොමද දෙන්නේ නෑ. එදට මේ හතර දෙනා දෙන්නේ නැත්තේ කාලය දුන්නොත් අප වෙනම දෙයක් කරයි කියන එක දන්නේ. එක්කෝ මේක නොකර ඉඳී කියලා දන්නවා. කාලය දුන්නොත් එසා නොදෙනම දේ කාලය තමයි. කාලය හා අවකාශය. ඒ කවුරුවත් නොදෙන, කාටවත් දෙන්න බැරි කාලය හා අවකාශය අන්න සිහිබුද්ධිය අරන්. එතකොට අපිට එතෙන්දී තීරණයක් ගන්න අමාරු නම් සිහිබුද්ධිය කරන පළවෙනිම දේ තමයි කල් දැමීම. කල් දැමීම. කල් දාන්න පුළුවන් නේ සිහිබුද්ධිය තිබුණොත්. දැන් අනිත් පැත්තට කියනවානේ අප්‍රමාද කතාවක් කියනවානේ කල් දාන්න එපා කියලා. දැන් සිහිබුද්ධිය කියන්නේ නෑ කල් දාන්න. කල් දාන්න. කාලේ ගන්න. අදිස්සියන්නේ. කාලේ ගත්තාම ඒ කාලේ ලැබෙන්නේ Taman. මට කාලේ ලැබෙනවා. හිතන්නේ, හොයන්නේ, බලන්නේ කාලේ ලැබෙයි. ඒ වගේම කාලේ ගත්තාම අර බලේ අඩු වෙලා නැහැ. මේ තමයි වැදගත්ම කාරණේ. කාලය ගත්තහම අපි හිතුවේ හිව්වේ බැලුවේ නැතත් අර ආපු බලපෑමේ ශක්තිය අඩු වෙලා යනවා. මේ බලය. ඒවා නිකන් සෝඩ බෝතල්. ඒ වෙලෙම කළොත් තමයි මේ බලයට යට වෙන්නේ. එහෙම නැතුව අපි කාලය ගත්ත ගමන්ම කාලය ගන්න ගන්නේ මේ බලය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා. මුකුත්ම නොකළත් සමහරට ඒක අපේ අතින් කෙරෙන්නේ නැහැ කාලය ගත. මේ කාලය සිහි බුද්ධිය තිබ්බොත් ඔන්න පළවෙනිම දේ තමයි කාලය කල් දාන. තීරණ ගැනීම කල් දාන. ඊට ක්‍රියාත්මක කිරීම නොවේ තීරණ ගැනීම කල් දාන. ඊළඟට ඉතින් ඒ විවේකයේ කියන්නේ ඒක. ඒ විවේකයේදී විවේකී බුද්ධියක් ගැන කතා කරනවනේ. විවේකී බුද්ධිය ලැබෙන්නේ සිහි බුද්ධියෙන් තමයි. සිහි බුද්ධිය විවේකී බුද්ධියක් තමයි. ඒ විවේකී බුද්ධිය තමයි විචාර බුද්ධියකට විවේකී බුද්ධියෙන් හිතුවම තම විචාරශීලීව දකින්න පුළුවන්. එහෙම දැක් තාම ඉන්නේ ඒක තියෙන අර්ථ ශූන්‍ය බව, ඉස්සම හෝ අනර්ථකාරීත්වය පේනවනම් ඒ පේන මට්ටමට අපි ඒ දෙයින් ඈත් වෙනවා, වළකිනවා, අත්හරිනවා. එක්කෝ එහි නිර්ර්ථකාමී නිර්ර්ථකාරී බව, අරසුන් බව, නිෂ්ඵල බව, එහෙම නැත්නම් අනර්ථකාරී බව. මේ තුනෙන් එකක් වෙන්නෝ. ඒක අනර්ථයක් වෙන්නේ අහිතකර, එහෙම නැත්නම් ඒක කිසි තේරුමක් නැහැ. ඉස් කුවේ.
බොහොම පිං ආචාරිතුනි.
අවසරයි සර්. සෝ මේ කියපු කාරණා හතර අපේ ජීවිතේ අපි කුඩා කාලේ ඉඳන්ම ඉන්ධන විදියටනේ පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ අත්දැකීම් හරහා තේරුම් ගන්නවා සර් ඒ කරපු දේශනය හැටියට මේ හතරට අපිට සතුටක් දෙන්න බැරි බව. ඒ කියන්නේ අපි මේ හතරට රැවටිලා බව. එක එක අවස්ථාවේදී එක එක වෙලාවට මතුවෙනවා අපි මේ රැවටිලා කියලා. එතකොට සමා පිළිබඳ හොයන්න පටන් ගන්නවා. උද සමහර වෙලාවට සමහර ඒවා කරනවා අපි අපිට ගැලපෙන්නේ නැහැ. කවුරුත් කියන නිසා කරගහගෙන දිගට යනවා. දිගට ගිහිල්ලා අපේ භාෂාවෙන් කියනවා නම් අපි යන ගන්නවා. එතකොට එක පැත්තකින් රැවටෙනවා, අනිත් පැත්තෙන් අපිට මේක ගැලපෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපිට මේක දිරව ගන්න බැරි අවස්ථා තියෙනවා ටිකක් දුර ගියාට පස්සේ. දැන් එහෙම එනකොට ලොකු මේ කලකිරීමක් සංවේගයක් හිත ඇතුළෙන්ම එනවා. ඊට පස්සේ මේ හිත ඇතුළේ ලොකු හිස් බවක් දැනෙනවා. කොහාටද යන්නේ? කොයි පැත්තටද හැරෙන්නේ? දැන් මෙතෙක්කල් ඉන්ද්‍ර ටිකක් තිබුණා. දැන් මේ ඉන්ද්‍ර මට ප්‍රයෝජනවත් නැහැ මගේ ජීවිතේ ගිනියා ගන්න. එතකොට කොයි පැත්තට සර් මේක හැරෙන්නේ? දැන් රෙඩිමේඩ් උත්තරේ තමයි සාත්‍රු වංශය හොයාගෙන යන්න තමුන්ගේ සාත්‍රු වංශයට අර අධිකාරියම දෙන්න කියලා. නමුත් ඒකක් දැන් මෙතන ප්‍රශ්න කරනවානේ අපි. එහෙම නැත්නම් පොතපතක් කියවන්නේ ඒකත් ප්‍රශ්න කරනවානේ අපි. එතකොට කොහොමද මේක තමා තුලින්ම මේ සිහි පුත්තේ ගොඩනගාගෙන දහම් මාර්ගයට යන්නේ? ඒ කියන්නේ සර් අර හින් කලානේ මේ උදාහරණයක් වශයෙන් මේ කල්ලන් මිත්‍රෙක් යනදී දැන් ඒ වුණත් නැති වෙන තැනදී කොහොමද අපි තනිය වෙනව නේද සමහර අවස්ථාවලදී? කොහොමද මෙතනින් ගොඩ එන්නේ?
අනිවාර්යයෙන්ම ඔය සිහි කල්පනාව, සිහි නුවණ, සිහි බුද්ධිය ඇති වෙන්න අපි තනි කියන කාරණේ තේරෙනවා. තනි වෙනව නෙවෙයි. තනි කියන්නේ මේ තනි බව තමයි යථාර්ථය කියන්නේ. ඒ ධර්මතාව තේරෙනවා. ඒ තමයි යථාර්ථය. එකට එකතු වෙලා කළා විදිත් වෙන්නේ තනියම කියන කාරණේ. අර හතර දෙනා දැක්කුවත් විදිත් වෙන්නේ තනිය. ඒ තමයි යථාර්ථය. තනි කියන්නේ ඉතින් මේ හැබැයි අසරණ නැහැ. මේ තනිකමයි තනිවීමයි අසරණකමයි දෙකම එකක් කියලා හිතීම මෝඩකම. එහෙම තමයි සාමාන්‍ය හිතන්නේ. මේ දෙකම එකක්. එකක් නෙමෙයි. මේ අනිකම තමයි යථාර්ථය කියලා දකින විට ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය කියන දෙවිතේ තමයි ඇති වෙන්නේ. ඒක ඒව ඕනේ නැහැ. මොකටද ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් අපිට අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, 100ක් ඉන්නවා, 1000ක් ඉන්නවා, ලොකු බලයක් තියෙන කෙනෙක් ඉන්නවා. දැන් මෙහෙම මේ හොඳ පුරුදු තියෙන පුංචි කාලේ ඉඳලා හොඳ પરම්පරාවක හොඳ ජාතියක හොඳ ආගමක දැන් මේ කතන්දර සියල්ල එකතු කළාම මොකටද ආත්ම ශක්තිය? ආත්ම විශ්වාසය. මේවා සියල්ල ඕනේ වෙන්නේ ආත්ම ශක්තියයි ආත්ම විශ්වාසයයි ආත්ම ධෛර්යයයි මේ සියල්ල අවශ්‍ය වෙන්නේ ඒවයි. කවුරුවත් අපිට නැහැ කියන්නේ. ඇත්තටම නැහැ. අනේ ඇත්ත පේන්න පේන්න තමයි ආත්ම ශක්තිය උපදින්නේ. ආත්ම විශ්වාසය ඇති වෙන්නේ. ආත්ම ධෛර්යය පහළ වෙන්නේ. එහෙම නැත්නම්. එතකොට අර හිස් බව තමයි ඇත්තේ. හිස් ඒ තමයි. හැබැයි හිස් කියලා නිෂ්ක්‍රීය වීමක් නැහැ. හිස් බවත් එක්ක නිෂ්ක්‍රීය වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. බොහොම ක්‍රියාකාරී වෙනවා. ඒ ක්‍රියාකාරී වෙන්නේ දර්ශීපස්සා. එතකොට දැන් ඔබතුමාගේ මත කරපු කාරණය මේ එහෙම අවස්ථාවක මේ දැන් සීකල්පනාවේ තියෙන මේ සීකල්පනාව කවුරුත් කියන ඒවා අහන්නේ නැහැ. ඒ නාහික නාහන කෙනෙක් වෙන්නේ නැහැ සීබුද්ධිය තිබුණා කියලා. කරන්නේ නැතිකම කවුරුත් කිව්වට කරන්නේ නැහැ. හැබැයි කවුරුත් කියන දේ කම් යොමු කරන්නේ නැහැ කියලා දෙයක් නැහැ. සීකල්පනාව තිබුණොත් තමයි තව කවුරු හරි යමක් කියනවා නම් ඒක හොඳට අහුම් ගන්න. ඒ කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ කියන ඒ පසුබිම දකින්න පුළුවන් වෙන්නේ සීකල්පනාව තිබුණොත්. සීකල්පනාව නැත්නම් තේරුම් ගැනීමක් නැහැ. දැකීමක් නැහැ. කිරීමක් පමණයි කියන දෙක. නැන් මෙතනදී පොතේ මොනවද කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? කල්‍යාණ මිත්‍රයන් කොහොමද ජීවත් වෙන්නේ? ඊළඟට පාප මිත්‍රයන් කොහොමද ජීවත් වෙන්නේ? මේ සියල්ල පේනවා සී බුද්ධිය. මේ සියල්ල තුලණය කරගෙන සංසන්දනය කරගෙන අප කොහොමද මෙතෙක් කල් හිටියේ? අපවත් ගේනවා එතනින්. ගෙනල්ල මේ සියල්ල සංසන්දනය කරලා අන්න එතනදී තෝරලා බේරලා පෙරලා කළ යුතු දේ රත්තරන් මේ ගන්නවා වගේ මැණික් ගන්නවා වගේ ගන්න පුළුවන්. එහෙම තමයි කරන්නේ තනිත් දැන් කියන දේ අහනවා. පොතේ තියෙන දේ කියවනවා. ඒකේ කියවපු දේ මතක් කරගන්නවා. ඒවා ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. මේ පොතේ තිබ්බට කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කිව්වනි නිසා නොවේ. ඒ දේ අපි බලන්න ඕනේ හිම් කිව්වා. අපේ මට්ටම අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ මට්ටමට ගිහිල්ලා බලන්න බැහැ. හැබැයි යමක් කරන්න කලින් ඇයි එහෙම කරන්නේ? එහෙම නිතරම නොකරපු නිසා මට මොකද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් එහෙම නොකරන අයට මොකද වෙලා තියෙන්නේ? ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ පාරේ ගමන් කරනවා නම් කවුරුන් හෝ ඒ අයිත ලැබිලා තියෙන සුභතිය කොහොමද? මේ සියල්ල පිළිබඳව කිසියම් සමීක්ෂණයක් සීකල්පනා. මේ කරන්න කරන්න තමයි එහෙමනම් අපි යන්න ඕනේ මොන පාරද කියන අපේ පාර පැහැදිලිව එලි පෙහෙලි කරගන්න පුළුවන්.
ගොඩක් ස්තුතියි සර්. මේ ප්‍රශ්නෙටම අදාළව ඔය දැන් සිහිපුත්‍ය කියන එක ඒ විදිහට බාහිර අධ්‍යක්ෂීන් බාහිර කරුණුකාරණා වලින් කාරණා ටික තේරුම් ගන්නවා වගේම මේ සිහිබුද්ධිය කියන දේ හිත ඇතුලේ යටපත් වෙලා තිබ්බ ධර්මතාවයක්ද අපි උත්සාහ කරන්නේ එළියට ගන්න. එළියට ගැනීම තුළින් තවත් ජවයක් එනවා මේ සිහිබුද්ධිය අවදි කරන්න. බාහිර කාරණාවට අමතරව. ඒ කියන්නේ යට තැම්පත් වෙලා තියෙන දෙයක්ද යටපත් වෙලා තියෙන බීජයක් වගේ දෙයක්ද මේක තව තවත් පොහොර දාන්න එහෙම නැත්නම් අලුතින්ම සීබුද්ධිය කියන දේ ඇති කරගත යුතුද අදකින් හරහ කියන කාරණේ.
නෝ මෙහිම ගත්තොත් දැන් මේ පද්ධතියේ සීබුද්ධිය තියෙනවා. සීබුද්ධිය තියෙනවා මේ අපිට මේ යාන්ත්‍රණී කියලා මේ මැකැනිසම් එකේ සීබුද්ධිය තියෙනවා. තිබුණාට ඒ සීබුද්ධිය වැඩ කරලා නැහැ. සීබුද්ධිය ප්‍රයෝජනෙට අරගෙන නැහැ. සීබුද්ධිය ක්‍රියාකාරී මට්ටමට ගෙනල්ලන්නේ. එදින මෙතනදී කරන්නේ අඳුනා ගැනීම ඉස්සලා මෙහෙම දෙයක් තියෙනවා මේ පද්ධතිය ඇතුලේ මේ යාන්ත්‍රණය ඇතුලේ මෙහෙම හැකියාවක් තිබෙනවා. මේ හැකියාව භාවිතා නොකිරීම නිසායි මෙන්න මේ ව්‍යසන වුණේ. එහෙනම් මේ කොහොමද භාවිතා කරන්නේ? අපි ඉගෙන ගන්නවා සීබුද්ධිය කොහොමද මේ යන්ත්‍රය කරකවන්නේ. මේ තියෙන දෙයක් නැති දෙයක් නම් නෙමෙයි තියෙනවා. නමුත් ප්‍රයෝජනෙට ගත්ත නිසා තමයි.
ගුරුතුමනි දැන් ඇත්තටම මේ අහිංසක අඟුලිමාල වීමත් අඟුලිමාල මහරහතන් වහන්සේ වීමත් මේ හා සමානවම පැහැදිලි කරගැනීමක් කරලා දෙන්න පුළුවන්ද?
ඔව් ඔබතුමායි ගත්ත උදාහරණය හරිය වටිනවා. යා අහිංසක උනේ කොහොමද කියන එක කියවෙන්නේ නැහැ මේ කතාවේ. අහිංසක කියන දෙන තමයි පටන් ගන්නෙ. ඒ අහිංසක වුණේ එක් චරිත ලක්ෂණයේ කාලයක් පුරුදු වීම නිසා දෙමව්පිය අහිංසක නිසා ඒ තවරම හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අහිංසක සම නැති වුණානේ. මම බලන්නේ ඒකයි කියන්නේ මොන හේතු නිසා මොන හොද තිබුණත් ඒව තව කෙනෙකුට බලේ පැවරුවා මේ පවරපු කෙනා දනුව අපි වෙනස් වෙනවා. එයා අඟුලිමාල කෙනෙක් උනේ මුළු රටක් බය කරපු කෙනෙක්. මුළු රජුරුවත් බය වුණා. මේ සිවුරංග සේනායකයන්ටත් බය වුණා. මේ තනි මිනිස්සෙක්. ඒ තත්ත්වෙට දරුණු ප්‍රචණ්ඩ දෙලෙච්ච රස්තවාදීකේ තත්ත්වයට වැටුනේ මේ එක්කෙනෙක්ගේ කීමටින් ගුරුවරයා. මේ හොඳට පේනවා. බලේ පරිදීමේ අනිත් විපාක අප පිළිගන්න. අපි මොනවද කරන්න ඕනි කියලා අනේ මට කියන්න අපි දන්නේ නැහැ. ඒක විපාක. ඉතින් දැන් බුදුන් වහන්සේ කීවේ නැහැ දේශනා කළේ නැහැ. මේ හොඳ මොකද්ද නරක මොකද්ද ඒක. මේ නවතින්න. නවතින්න කියලා නිකන් නවතින්න කිව්වහම මේ ඒ කතාව දන්නවනේ බුදුන් වහන්සේ තමයි දුවනවා වගේ දැක්කේ අඟුලිමාල. අඟුලිමාල කොච්චර දිව්වත් එක තැනයි. ඒ දැනුන විදිහේ දුවනවා දුවනවා එක තැන. බුදුන් වහන්සේ වල්ලන්ට බෑ. ඒ අඟුලිමාලට සාපේක්ෂව පේනවා බුදුන් වහන්සේ ඈතට 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 යනවා. තව තව දුරස් වෙනවා. දැන් තමයි අඟුලිමාලේදී නවතින්නේ. නවතිති කියන බුදුන් වහන්සේ කියන මම නැවතිලා ඉන්නේ. ඔබ නවති. ඔබත් නවති. ඒතර මේ කතා කරේ අර දුවපු කෙනාට නෙවෙයි අඩුවක් අරගෙන දුවපු කෙනාට ඒ කතා කරේ සීබෝ. රාමුල්මාල් කල්පනා කරන්නේ මේ එකතන ඉන්නා වගේ පේන මට කියනවා දුව නවතින්න දුවනා වගේ පේන බුදුන් වහන්සේ කියන උන්වහන්සේ නැවතිලායි. කොහොමද මෙහෙම වෙන්නේ? ඒතර මේ ඇඟිලි කපා ගැනීමයි අර මාලේ සම්පූර්ණ කර ගැනීමයි ගුරු පූජාවයි මේ සියල්ල අතෑරිය. මේ සියල්ල අමතකලා ගිල්ල ඇහුවා. එහෙම කොහොමද කියන්නේ? දැන් වෙනම ඔන්න බුද්ධිය වෙනම අවශ්‍යතාවයක් පහළ වුණා. අර සියල්ල නැවතුණා ඒක. සිනාසික මම අවියාරිද අත්තරල හිංසාවක නැවතුම් පිටක් කියලා කියන්නේ මගේ හිංසාකාරී ගමනක් නෑ මම දැන් ඉලයින් ඔබත් නම් මේ කතා කරේ සීබුද්ධියට ඒක ඇහුනේ සීබුද්ධියට ඒ නිසා තමයි අඟුලිමාල නැවතිලා බුද්ධ ශාරකයෙක් බවට පත් වෙන්නේ පොසල් රජුගේ මේ සිවුරක සේනායිත් අඟුලිමාල අල්ලන්නේ යන්නේ ඒත් බයේ බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහිලා තව පොඩි ආශිර්වාදයක් ගන්න ආවහම උන්වහන්සේ අහනවා බුදුන්වහන්සේ අහනවා ඔය ඔබ අල්ලන්නේ යන කෙනා ඔබ බය වෙලානේ දැන් යන්නේ ඔක්කොම සිවිද හමුදාවයි ඔක්කොමත් එක්ක ඒත් බය නිසානේ මාව හම්බෙන්නේ ඒ කෙනා දැන් මෙතන හිටියොත් මොකද වේවුල ලගිය බයිවෙන් දෙපා මේ කියලා පෙන්නුවා. හරිම මහන් වෙලා ශාන්ත දාන. ඒ බුදුන් වහන්සේ කියෝ නිසා නෙවෙයි. ඒ අඟුලිමාලේ සිහිකුත්ති අවදිව.
තෙරුවන් සරණයි ගුරුතුමනි, මම මේක අවස්ථාවක් කරගන්නවා. ඇත්තටම ඔබතුමාටත් ඒ වගේම අපිට මේ පත්ති පහසුකම් සපයන සංජීව මහත්මයා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට මික්කම් භවයකදීම සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමාටත් බොහෝම පිං ඒ පුණ්‍යානුමෝදනාවට. තව කියන්න හෝ අහන්න යමක් තියෙනවද?
සර් තෙරුවන් සරණයි. මේක පොඩි අත්දැකීමක්, මේ ඇත්ත අත්දැකීමක්. මේ දැන් බය වුණාම සාමාන්‍යයෙන් දැන් මම දැන් අවුරුදු 4කට වගේ කලින් පාර යනකොට රෑ මේ කැලාවක් වගේ තැනක යනකොට එකපාරම කළු සතෙක් පැන්න පාරට. එතකොට මට එකපාරම හිතට ආවේ දැන් නම් ආවේ වලහයෙක් දැන් මාව මරන්න තමයි, මේ ඇඟට පයින්න තමයි දැන් ලෑස්ටි කියන එක ආවා හිතට. ඒකම තදබල බයක් ඇති වුණා. ඒ වෙලාවේ ඇතිවෙච්ච අර සිතුවිලි ටික හරිම වේගෙන් තමයි හිතට ආවේ. හැබැයි මට ඒ සිතුවිලි වේගය පෙනුණා. පෙනුනට මට පාලනය කරගන්න බැරි වුණා. දැන් ඒ වගේ වෙලාවකදී කොහොමද සිහි බුද්ධිය තියාගෙන ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ?
ඔව්, මේ ඒක තමයි. මේ බඳු අවස්ථාවක බය ශනිකවණයේ බය වෙනවා. ඒ බයත් එක්ක බය එන්න කලින් මේ වළහයි කියලා හිතෙන්නත් පුළුවන්. බය ආවට පස්සේ වළහයි කියලා හිතෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් මොකද්ද ඉස්සල්ලා ඉන්නේ කියලා හිතන්න අමාරුයි. අර එක පාට දැක්ක ගමන් බය වෙනවා. බය වුණාට පස්සේ බය විසින් වළහයි කියා සිතනු ලබනවද? නැත්නම් මේ ආමේ වළහයි කියලා හිතලා බය වෙනවද? හරි අමාරුයි තෝරගන්න. ඔය දෙකම එකිනෙකට උදව් කරනවා. බය විසින් සතාව නිර්මාණය කරනවා, නිර්මාණය කරන සතා තව තව අපව බය කරනවා. ඉතින් යම් තාක් දුරකට හරි මේ කාරණේ දැක්කොත් ටිකක් හරි එතන අපිට මේ මොනවද එහෙනම් දැන් කරන්න ඕනේ? මේ ඇත්තටම වලහෙක් නම් මොකද කරන්න ඕනේ කියලා තීරණය කරන්න පුළුවන්. මේ වලහ ළඟට පුළුවන්වද, පැත්තකට හැරෙනවද, එක තැන ඉන්නවද, මොනවා හරි තීරණයක් ගන්න පුළුවන්. ඊළඟට ඉතින් මේ ඇත්තටම වලහෙක්ද කියලා හොයලා බලන්නත් පුළුවන්. ඉතින් මේකෙන් මුලින් කරන්න ඕනේ මොකද්ද කියන එක එතන තැනේ හැටියට තමයි කියන්න වෙන්නේ. එතකොට ඇත්තටම වලහයි කියලා බලන්නේ ඇත්තට මුලින් කරන්න ඕනේ. එහෙම නැත්නම් වලහෙක් මනම් කොහොමද පේරෙන්නේ කියලා තීරණය කිරීමද? මේ කාරණා කොහොම හරි එහෙම අවස්ථාවක ওই තීරණ ගැනීම අපිට සීකල්පනාව ඕනෙමයි. සීකල්පනාව නැත්නම් අපි අනුතර වෙතට දුවන්න පුළුවන්. නැත්නම් ඊට වැඩි අනුතරක් වෙන විදිහට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ හොඳම දෙයක්ම ඕන කියන එකවත් මතක් කරගත්තොත්, මෙතන මට සීකල්පනාවක් නැහැ කියන කාරණේවත් දැනුණොත්, දැන් මගේ සීකල්පනාව අඩු වෙලා සීහ විකල් වෙලා තියෙන බය නිසා එහෙම හරි අපට තේරුණොත් අනේ එතනින් පුංචි සිදුරක් හැදෙනවා. මේ සීකල්පනාවේ ආලෝකයේ වැටෙන්න අපේ අඳුරු සිතිවිලි වල අමාරුම තැනක් තමයි ඔය ශනිකෝ බය වුණා. සීකල්පනා ඇති කරගන්න අමාරු තැන් ගොඩක් තියෙනවා. ඒකෙන් දුෂ්කරම තැන තමයි හදිස්සි ලොකු බයක් ඇති. අනපේක්ෂිත විදිහට බයක්. ඉතින් හැබැයි එතනදී වුණත් සීකල්පනාව හදාගන්න පුළුවන්. එකක් හරි අඳුම ගන්න සීකල්පනාව නැහැ කියන කාරණේ හරි අපිට හිතන්න පුළුවන්.
එතෙන්ද මට බොහොම පැහැදිලිව පෙනුණා මේ මම පැත්තක ඉන්නවා, සිතුවිලි ටික වේගෙන් එනවා, අර කරන්ට් එකක් යන්නේ, කරන්ට් එකක වේගය අපිට කියන්න බෑනේ. අනේ ඒ මට්ටමටම වේගෙන් සිතුවිලි එනවා දැක්කා. ඒ කියන්නේ මරනවා, කනවා, මම බය වෙනවා, මගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ඒ ඔක්කොම දැක්කා. මම පැත්තක ඒ ටික දකින්න දැක්කා. හැබැයි ඒ අවස්ථාව මට හරීම හරිම හිතා ගන්න බෑ ඇත්තට මේ වලහව නම් මොනවා වෙලාද කොයි විදිහට සිහිය නැතිලා මැරෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේ අපිට වෙන්න පුළුවන් ප්‍රායෝගික ජීවිතේ.
අනිවාර්යෙන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම දැක්කේම හරි වටිනා බොහොම කලාතුරකින් තමයි එන්න මේ වලහිකුත් දැකලා මේ බයත් වෙලා ඒ වලහත්තේ හැට පේනවා සිහියට සිතිවිලි පේනවා. ඉතින් මේක බොහොම කලාතුරකින් උපත මේ බොහොම වාසනාවන්තයි මේ ඒ වගේම මේ පුහුණුවක් තියෙනවා ඊටත් වැඩි ඒ කතාව කියන්න අද ජීවතුන් අතර සිටීමත් හරි වාසනාවක් මේ ඒ වලහ ආවද ඇත්තට
මේ පස්සේ තමයි දැනගත්තේ කළු බල්ලෙක් කියලා. වලහෙක් නෙවෙයි බා.
ඒකත් වලස්සුයි නේද? ඔය වලස්සුයි
නෑ මං කැලයක් මැකින් ඒ දවසේ. නැහැ කැලයක් මැදින් මං එදා ගියේ ඒ නිසා තමයි ඒ අදහස එක පරමාවේ වලහෙක් කියන එක. රෑ අනික ගියේ ඒකයි.
හරි කලු බල්බෙක් කියලා දැක්කේ සීකල්පනා තිබුණු නිසානේ. එහෙම නැත්නම් ආයෙ ආයෙ බයිට සීකල්පනා නැත්නම් වලහම තමයි පේන්නේ. තව තව වලහම තමයි පේන්නේ. ඉතින් ඇත්ත ඇත්තකින් දකින්න සීකල්පනා ලාති.
හරි තේරුම් ගන්නයි සර්.
ඉතින් හොඳයි එහෙමනම් අපි අද වැඩසටහනේ අවසානයේ සටහන් කරමු. මේ හිතවතුනි ඔය ක්‍රියාව වෙන හේතුව හඳුනා ගන්න. මොන ක්‍රියාව හරි වර්තමානයේ වෙන්නේ ඇයි කියා බලන්න. අඩුම ගානේ මීට මොහොතකට කලින් තමන් අතින් සිදු වුණු ක්‍රියාව සිටීම වචනේ හෝ ආයිත ක්‍රියාව ඇයි උනේ කියා බලන්න. විශේෂයෙන් ප්‍රබල ක්‍රියාව එහෙම බලන්න. එහෙම බැරි නම් දවස අවසානයේ හරි කෙරුණු ප්‍රබලම ක්‍රියා කීපයක් දිහා බලන්න ඇයි මම කලේ. තමන් කලේ. එහෙම බැලුවාම ඔය හේතු හතරෙන් එකක් තමයි අපේ පස්සේ හේතුවක් හොයාගන්න පුළුවන් නම් හරිය වටිනවා. මට නම් බැරි වුණා පහක් හොයාගන්න ඔය හතර තමයි දැක්කේ. හැබැයි මා කියන්නේ හතරයි විතරයි තියෙන්නේ තව තියෙන්න බෑ කියලා. තවත් තියෙන්න පුළුවන් කොහොම හරි හේතු හොයාගන්න. හේතු හොයන්න හොයන්න තේරෙනවා අපි ඉරකාරයක් බව. මේ ලංදාලා අදිනවා ඒ ඇත්තටේ අදින කප්පටක් කියන්න. හැබැයි සිහි කල්පනාව ඇති වුණොත් ඒ ලනු විරච්ච ලනු බව පේනවා. ඒක කඩාගෙන යන්න. ඒ තමයි අපිට තියෙන විමුක්තියේ ද්වාරය. ඒ ගැන අවධාරණය කරමින් මේ අද වැඩසටහනට මා කලින් කිව්වා වගේ ආරාධනා කළේ බොහොම කාලෙකින් බොහොම කාලෙකට ඉස්සර මේ කරපු ආරාධනයක් අද තමයි සාර්ථක කරගන්න ලැබුණේ. ඉතින් මේ පරිත්‍යාගය කරන මේ වැඩසටහනයි ඉදිරියේ කරන මේ වැඩසටහන ගණනාවටයි මේ පහසුකම් ප්‍රති පහසුකම් සලසලා බොහෝම ආගන්තුක සත්කාර කරන ඒ සංජීව මහත්මයාට එලිලිත මහත්මියට ඒ පිළිවෙලට මෞතුමියට මේ කරන ධර්ම දානය ගැන හදවතින්ම හැම දිනාගේම සුතවේදී ස්මියානුමෝදනාව පිරිනමන ගමන් මේ වැඩසටහනට අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ සපයා දෙන ડોક્ટર සුජන්ති මිනවේලි ඔබතුමියට බොහෝම සිං සෑම දිනකම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා.